Order, please. Kathanayaka wariyage nivedana. Parliamentu katuyutu pirimada karaka sabhave raswimak. 2019 me masa 9 wenni bahaswinda enam ada dina aparabhage 2:30ta mage nila kamareedi pathpidira niyudu bævin. Ita pæmini sahabhagana lesa garu sabhika mantri siru dinatama meyin danun dīmata kæmattemi. Lipi lekhanadiya piliganvima Garu Agramatya Samasa Jatika Pratipatti Arthika Katayutu Navata Padanchi Kirima Punaruththapana Utupa Palasava Sangvardhana Saha Yavvana Katayutu Amatyatuma.
Trishmani Adhikariya Mahajana Araksha Agnapanade Pasvani Vaganti Yatate Janadhipati Varaya Visin Sadharana Laduwa 2019 April 29 Wenni Dinati Anka 21 21 Stroke Eka Darana Ati Vishesha Gazette Patraye Pala Karana Lada Niyogaya Mama Idiripat Karami.
Garu Idam saha Parliamentu Pratisanskarana Amatyatuma
2018 varsha sadaha Idam Pariharana Pratipatti Salasum Departamentuwe Karya Sadhana Warthawa saha 2018 varsha sadaha Idam Commissaris General Departamentuwe Varshika Karya Sadhana Warthawa mama idiripat karami. Ema wartha krushikarmaya ha Idam pilimada Anshika Adhikshana Karaka Sabhawa weta yomu kuluwata man yojana karami.
Garu Abhyantara Swadesha Katayutu saha Palat Sabha Palat Palana Amatyatuma
2016 sita 2017 yata dakwa kalayata adalawa rajaya ginum pilibada karaka sabha visin 2019/2/21 dina parliamentu weta idiripat karana lada palawenni warthawaye kaegalla district lekam karyalaya sambandhayen sadahan karunu pilibada parliamentuwe sthavarana niyoga 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ 2017/6/6 සිට 2017/12/8 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019/2/21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළවෙනි වාර්තාවේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් සදාන කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකාන්ම ග්‍රාමීය ආර්ථික අඩුවිති පසු සම්පත් සංවර්ධන වාරි මාර්ග සහ ජීවර ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යම
2018 වර්ෂ සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2018 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය හා ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේදී යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන ආපදා කර්මණාකාර අමාත්‍යතුමා
2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකාරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේදී යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අමාත්‍ය මණ්ඩලයේ සමාජ නියම ගරු විද්‍යා තාක්ෂණ හා පරිශ්‍රණ අමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන ගරු විද්‍යා තාක්ෂණ හා පරිශ්‍රණ අමාත්‍යතුමා වචන ගරු අජිත් පෙරේරා අමාත්‍යතුමාගේ ඔකේ
ගරු කතානායකතුමනි
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු සුසන්ත පුංචි නිලමේ මැතිතුමා
ගරු කතානායකතුමනි තිරිකුණාමලයේ නුවරපාර ආනන්දකුලම් අංක 104 බී ධර්ම ස්ථානයේ පදිංචි ඒ.එල්. අශෝක ශාන්ති කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමත් කන්ටලේ තිරිකුණාමලයේ පාර අංක 247 බී ධර්ම ස්ථානයේ පදිංචි බී.ඒ. මාලිනී කුසුමලතා බාලසූරිය මහත්මියගෙන් ලැබුණු පෙත්සමත් කොච්චිකඩේ හලාවත පාර අංක 162 ලීරක් 4 ස්ථානයේ පදිංචි ඊ.ආර්. ඒකනායක මහතාගෙන් ලැබුණු පෙත්සමත් ඇඹිලිපිටිය නවනගරයේ 4 පටුමග අංක 4 ස්ථානයේ පදිංචි වීජී ප්‍රියානි ඩෑස් ගුණසේකර මහත්මිය ලැබුණු පෙත්සමත් තිරිකුණාමලයේ ආනන්දංකුලම් සම්පාමාවත අංක 781 ධර්ම ස්ථානයේ පදිංචි එම් චන්දන උදය කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමත් තිරිකුණාමලයේ නිලාවෙලි කෝණේශපුරි යන ලිපිනේ පදිංචි පොන්නසාමි ජයකුමාර් මහතාගලවරු මේ සමත් පිළිගන්වමි.
බොහොම ස්තුතියි ගරු බිමල් රත්නායක මහත්තුමා. ගරු ජයන්ත සමරවීර මහත්තුමා.
ගරු කතානායකතුමනි, වාද්දුව මාවල දකුණ සපුමල් වියන අංක 25 අටදරන ස්ථානයේ පදිංචි පතිරණගේ ප්‍රියංගා කුමුදුනි මහත්මියගෙන් ලැබුණු පෙස්මක් පිළිගන්වමි.
ගරු වෛද්‍ය නලින්ද ජයජිස්ස මහත්තුමා.
ගරු කතානායකතුමනි, පන්නල ඇලබඩගම අත්කම් නිවස අංක 46 දරන ස්ථානයේ පදිංචි AB ෆරීඩ් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, වලල්ලාවිට මගුරු මස් විලන්න ඉපිනේ පදිංචි LG 30 මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, මතුගම වැත්තෑව නිවිතිකල පාර සමන ලොයන අසල අංක 805D දරන ස්ථානයේ පදිංචි WG නිමල් චන්ද්‍රසි රුද්‍රගු මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
හරි, ස්තුතියි. මෙම් පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කොන්නු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නයේ ගරු හේෂා විතානගේ මැතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි පුනරුත්පාදන උතුරු පළාත් සංවර්ධන යෞවන කටයුතු පිළිබඳ මැතිතුමාගේ ඇසීමට
අහනවා. ගරු කතානායකතුමනි,
A1, 2005, 2006 සහ 2007 යන වර්ෂයට අදාළ ගොනු මේ වන විට විනාශ කර ඇති බැවින් විස්තර ලබා දීමට අපහසුය. 2008 වර්ෂයේ සිට මේ දක්වා මස් ලබා දුන් සැපයුම්කරුවන්ගේ නම් පහත පරිදි වේ. 2008 වර්ෂයේ සැපයුම්කරු හැටියට 91 ASR සමාගම, 2 චන්ද්‍රපාල කොන්ත්‍රාත්කරුවෝ, 3 ෆීලික්ස් පෙරේරා සහ පෞද්ගලික සමාගම, 4 AMGPM සමාගම, 5 HT ජිනදාස සහ පුත්‍රයෝ, 6 කරුණාරත්න ට්‍රේඩර්ස්, 7 මදාර් කොන්ත්‍රාත්කරුවෝ සහ සැපයුම්කරුවෝ, 8 රොඩේෂා එන්ටර්ප්‍රයිසස්, 9 රොහාන් රොඩ්‍රිගෝ සහ පෞද්ගලික සමාගම. ලොකු ලිස්ට් එකක් තියෙනවා
අපේ ඇමතුමනි. මට පුළුවන් නම් 2013 එක විතරක් කියන්න අපහු. 2008 ඉඳලා ඔක්කොම ඕනේ. 13 කිව්වනේ.
2012, 2013 සහ 2013, 2014 එක ෆීලික්ස් පෙරේරා සහ පෞද්ගලික සමාගම, මේක 2012, 2013, 2 HGPM සමාගම, 3 HT ජිනදාස සහ පුත්‍රයෝ, 4 කරුණාරත්න ට්‍රේඩර්ස්, 5 වික්‍රමරත්න සමාගම, 6 රුඩේෂා එන්ටර්ප්‍රයිසස්, 7 සී ලොබ්ස්ටර් එන්ටර්ප්‍රයිසස්, 8 SMA අයිස් අසීස් සහෝදරයෝ, 9 SS ඥානම් සහ සමාගම, 10 සුනිල් ට්‍රේඩර්ස්, 11 TH විමලපාල සහ පුත්‍රයෝ. 2013, 2014 වර්ෂයේ
සභාගත කරමු. දෙවැනි ප්‍රශ්නට උත්තර.
දෙවැනි ප්‍රශ්නේ, 2011 සැප්තැම්බර් 5 දින මෙම අමාත්‍යාංශයේ යටතේ ආහාර ප්‍රසම්පාදන හා අවේක්ෂණ ඒකකය ස්ථාපිත කර ඇති අතර 2012 වර්ෂයේ සිට ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය 2006 අනුව ජාතික තරංකාරී ලන්සු කැඳවීම යටතේ සැපුම්කරුවන් තෝරාගෙන ඇත. 2012 වර්ෂයට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙම ප්‍රසම්පාදන කටයුතු සිදුකර ඇත. 3 එක් මස් වර්ගය සඳහා වාර්ෂිකව ගෙවන ලද මුදල, ඒකත් ලොකු මේකත් තියෙන එකත්
සභාගත කරන්න. හරි, සභාගත.
නැත්නම් මට කියන්න පුළුවන්
ඒක. මේ ඇමතුමා මට මස් වර්ග ටික කිව්ව නම් පොඩ්ඩක් එච්චරයි.
කුකුල් මස්, එළු මස්, හරක් මස්, ඌරු මස්. ඒකට මං හිතන්නේ 2007 ඉඳන් 2019 වෙනකන් තියෙනවා.
මට ඒ දීපුනේ.
හරි, ඒ ටිකක් කියන්නද? තමන
ඕනේ. ගරු කතානායක, වෙලාවක් මට මේකට දෙන්න. මේක ඉතාම අතිශය වැදගත් කාරණාවක්. යුද හමුදාවේ
ගරු මන්ත්‍රීතුමා මයිකේ දෙන්න.
අනිවිඩයක් මත තමයි මම මේ ප්‍රශ්නේ යොමු කරේ. මේකට ලොකු කාලයක් ගියා. ගරු කතානායකතුමනි, මම අපේ ගරු රාජ්‍ය ඇමතුමාගෙන් දැනගන්න කැමතියි. මේකේ මට ලැබිලා තියෙන තොරතුරු අනුව මම ගරු ඇමතුමාගෙන් මම තහවුරු කරගත්තා. 2005 වර්ෂයේ සිට 2019 අද වෙනකම් මේ මස් සැපයුම් කරුවන් ඉන්න ප්‍රමාණයේ 10 දෙනෙක් වගේ ප්‍රමාණයක හැමදාටම අපේ මේ උත්තරීතර ආයතන නියෝජනය කරපු කැබිනට් අමාත්‍යවරයෙක් ඉන්නවා. එතුමාගේ නම මම එතුමාට හානියක් වෙන්න එතුමාට මේ දේශපාලනික හානියක් කරලා එතුමා මේ පාර්ලිමේන්තුවෙත් නැහැ. මට තියෙන මේ මේ ප්‍රශ්නේ තමයි එතුමාගේ නමින්ම තියෙන මේ සමාගම පීලික්ස් පෙරේරා සහ පුජ්ජලික සමාගම. දැන් මේ ආණ්ඩුවට චෝදනා කරනවා මේ ආණ්ඩුව මේව කරන මේක පීලික්ස් පෙරේරා සහ පුජ්ජලික සමාගම අවුරුදු 14ක් මේ රටේ යුද හමුදාවට මස් සපයන ඒ කොන්ත්‍රාත්තු අරගන්න. එතකොට කැබිනට් අමාත්‍යවරයෙක් කිව්වා වෙන නමක් තිබුණා කියන්න පුළුවන් නෑ කියලා. එතුමාගේ නමින්ම සමාගමක් හදාගෙන මේ මේ කොන්ත්‍රාත්තු දිගටම කරගෙන යනවා. අදරත් දෙනවා. ඉතින් මම අහනවා දැන් ඔය ඔය අපි දන්නවා ඉතිහාසයේ තියෙනවා පූර්වාදාස රාජසේනාරත්න කරුවම එතුමාටත් මේ වගේ අකරතැබ්බයක් කළා. එතුමාගේ මන්ත්‍රී ධූරයත් අහිමි වුණා. පහුගිය කාල සීමාව තුළ මේක කවුරක් කියලා නැති හින්දා වෙන්නේ නැති. මම ඔබතුමාගේ අහනවා මේ රටේ ඇමතිවරයෙකුට පුළුවන් ටෙන්ඩර් ප්‍රොසීඩියර් එකෙන් එහා ගිහිල්ලා මේ Tamanට ඕන බලපෑමක් කළා මේක ගන්න ඒක කාටවත් නැහැ කියන්න බෑ. එතකොට මෙතන විනිවිදභාවයකින් මේ පහුගිය අවුරුදු 14ක කාල සීමාව තුළ සිදු වුණාද කැබිනට් ඇමතිවරයෙක් මේ මහා විශාල ආයතන රාශියක් තුන යුද හමුදාවට මස් සැපීමේ තනි ටෙන්ඩරය ලබා ගන්න කටයුතු කිරීම කොච්චර සාධාරණද? මේක මම හිතන්නේ අපරාධයක්. මේ අපරාධය වෙනුවෙන් අපිට ඉදිරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද මේ රටේ වාහනයක් අරගත්තා කියලා පොඩි 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 දේවල් අපි දැක්කා. ඊයේ පෙරේද මන්ත්‍රීවරයෙක් පක්ෂ දේශපාලනයේ පැත්තකින් දුවෝ තිරයට යනවා අවුරුදු 4කට. මේක ඊට වැඩි මහා බරපතල සිද්ධියක්. මම ගරු ඇමතුමාගේ අහනවා මේ වෙනුවෙන් අපිට ඉදිරියට ගන්න පුළුවන් නීතිමය කාරණා මොකක්ද? මොකද මේක දැන් එතුමා මේ පාර්ලිමේන්තුවේ නැති නිසා.
කරු කතානායකතුමනි, මේ ගැන අපිට පරීක්ෂණයක් පවත්වන්නට පුළුවන්. නමුත් මේක මං හිතන හැටියට ෆීලික්ස් පෙරේරා මැතිතුමා දැන් පාර්ලිමේන්තුවෙත් නැහැ. නමුත් පාර්ලිමේන්තුව ඉන්න කාලෙත් මං හිතන හැටියට මේ ටෙන්ඩර් කළා මේක මේ සැපියුම් ලබා දීලා තියෙනවා ත්‍රිවිධ හමුදාවට. ඒකේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මං හිතන්නේ අපිට ඉදිරියට මේ ඒ ගැන යම්කිසි පරීක්ෂණයක් කරන්න පුළුවන් වෙයි.
පස්සේ මම කතා නැතුන දෙවෙනි අතුරු ප්‍රශ්න විදිහට මම මේ දැන් තියෙන ප්‍රශ්නයක් ගැන අහනවා. මේ වගේම එකක් මේ දවස්වල මේ මහා විශාල ආන්දෝලනයක් යන මේ සිද්ධිය මේ පාස්කුවේදා සිද්ධිය සම්බන්ධ වුණා. මුස්ලිම් ජනතාවත් මේකේ හැරෙමින් එකතු කරලා යන වෙලාවේ අපි ගොඩක් කතා බහට කතා කරනවා ශරියා විශ්වවිද්‍යාලය ගැන. මේ ශරියා විශ්වවිද්‍යාලයේ මිලියන 500ක කොටස් තියෙනවා අපේ නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයා හිස්බුල්ලා ආණ්ඩුකාරතුමාගේ පුත්‍රය. ඒක දන්නවා අපේ ගෝඨාභය රාජපක්ෂ මහින්දන් ඉස්සරහට එන ජනාධිපති අපේක්ෂතුමාගේ හොඳම යාළුවා. මේ හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා ශරියා විශ්වවිද්‍යාලය හදන එකේ මිලියන 500ක කොටස් තියෙන එක මේ මේ රජයේම ආණ්ඩුකාරවරයෙකු ඉන්න එක මං හිතන්නේ මේ මෙතෙන්ට බලපෑමක් තියෙනවා කියලා මට දැනෙනවා. මං අහනවා ගරු කතා නැතුණු මේ රටේ ජනතාව දැනගන්න ඕන කාරණාවක් මේ දේශපාලනඥයන්ට ඕන විදිහට නීති වෙනස් කරගන්න පුළුවන්ද? නැත්නම් රටේ පවතින සාමාන්‍ය නීතියත් එක්ක මේ වගේ මහා විශාල දැවැන්ත මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන ව්‍යාපෘති වලට සම්බන්ධ වෙන්න හයිය කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? මේ වෙනුවෙන් අපිට මොකද ගන්න පුළුවන් පියවර කියලා මං දැනගන්න කැමතියි.
ගරු රාජ්‍යමිතුමා, ඒ ගැන මං හිතන හැටියට ගරු කතානායකතුමා ඒක අපේ අගමැතිතුමත් ඒ ගැන දැන් යම්කිසි පරීක්ෂණයක් කරන බව පේනවා. දැන් ඒ ශරියා විශ්වවිද්‍යාලෙත් මං හිතන්නේ දැන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ ගන්නටත් නියෝගයක් කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේක ඇත්තෙන්ම අපිට හොයලා බලන්නට වෙනවා ගරු කතානායකතුමා මේකේ මොකද්ද මේකේ පිටිපස්ස තියෙන කතාව කියලා. ඒ ගැන මං හිතන්නේ පරීක්ෂණ පැවැත්වුවොත් හොඳයි කියලා
මං හිතනවා. හොඳයි. බොහෝ තුති ගරු දයසිරි ජයසේකර මැතිතුමා. පොයින්ට් බෝඩ මොකද්ද ගරුව?
තත් ප්‍රශ්නය මතුකලේ උසස් අධ්‍යාපන අමාත්‍යතුමා අපේ හකීම් අමාත්‍යතුමාට ඒ පිළිබඳ මේ සභාවට පැහැදිලි කිරීමක්.
මේකට මෙතන මෙතෙන්ට අදාළ නැහැ මං හිතන්නේ මේක. ගරු ඇමතිතුමා ඔබතුමා මේ අවස්ථාව ගන්නවද නැත්නම්?
එහෙමයි මෙතන
කලින් ප්‍රශ්නේ ඇහුවේ හරෙන්. ඔව් ඔබතුමා
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මේ උපාධි පාඨමාලා පිරිනමන ඕනෑම ආයතනයකට ඒ අනුමැතිය ලබා දීමට පෙර දීර්ඝ ක්‍රමවේදයක් තියෙනවා. මේ ක්‍රමවේදය පිළිබඳව තාමත් කිසි තීරණයක් කරන්නේ නැහැ. තිගේ පිළිබඳ අද අද උදේ ඔබතුමාත් කතානායකතුමාත් මාත් එක්ක පුද්ගලිකව කතා කරලා මේ පිළිබඳව අපි අවධානය කළ යුතුයි කියලා කිව්වා. විශේෂයෙන්ම අපි මේක සාකච්ඡා කරලා හරි ක්‍රමවේදයක් අනුගමනය කළ දැන් කරනවා නම් කළ යුත්තේ. ඒ වගේම මේක ඒ වගේම අපේ දැන් මේක මේ නොයෙකුත් සැක සංකා ඇති වෙන වටපිටාවක් දැන් හැදිලා තිබෙනවා. ඉතින් ඒවා තුරන් කරලා අපි කරන එකක් හරියට කරන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව අපි හරි ක්‍රමවේදය තමයි අනුගමනය කරන කියන එක මම අවධානය කරන්න පුළුවන්. ඕනනම් අපි පසු කාලීනව අපි මේ පිළිබඳව දීර්ඝ වාර්තාවක් මම
ඉදිරිපත් කරනවා. හොඳයි. ගරු මන්ත්‍රීතුමා මොකද ඔබතුමාගේ පැහැදිලි කිරීමක් අවශ්‍ය?
ගරු කථානායකතුමනි, දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේ 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 විශ්වවිද්‍යාලය තුල තියෙන නිර්වාණය කිරීම සහ පිළිබඳව නේ මේක ආධාරයක් ලැබිත විශ්වවිද්‍යාලය. ඒත් ආධාර ලැබෙනකොට ඒ අදාළ ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයාට කොටස් ලබා දීලා දෙන වංචාව සහගතවයි කියන කාරණේ තහවුරු වෙනවා. ඒතකොට ඒ කටයුත්ත පිළිබඳව අපි අහන්නේ නීති ගීති ක්‍රමවේදය පිළිබඳව දෙන එක හොඳයි ගරු ඇමතුමනි. අද වර්තමාන තත්ත්වෙත් එක්ක අපිට ඒක ගැටලුවක් නෙවෙයි. නමුත් දැන් මේ මේ මුදල්මය වශයෙන් කොහොමද මේ පුද්ගලයාට කොටස් ලැබුණේ කියන ප්‍රශ්නේ තමයි අපිට නීති වශයෙන් දැනගන්න ඕනේ ගරු ඇමතුමනි.
ඒකමයි දැන් ආරක්ෂක ඇමතුමා ගරු ඇමතුමා ජනරල් සදාන් කළා පරීක්ෂණයක් කරනවායි කියලා. එම නේද ගරු ඇමතුමා? ගරු ජයසේ ජයසේකර මැතිතුමා, ගරු චමින්ද විජේසිරි මැතිතුමා, ගරු ප්‍රවාහන සිරිගුවන් මැතිතුමා ඇසීමට
මම අහන ගරු කථානායක.
ගරු කථානායකතුමනි, ආ එක දුම්රිය ස්ථාන 13යි, ප්‍රධාන දුම්රිය ස්ථාන 10යි, උපදුම්රිය ස්ථාන 3යි. දුම්රිය ස්ථාන ඔහිය ඉදල්ගසින්න හපුතලේ දියතලාව බණ්ඩාරවෙල කීනිගම හිල්ලොය කිතල් ඇල්ල ඇල්ල දෙමෝදර උඩුනුවර හාලියැල බදුල්ල ආ දෙක ආ තුන ඇමනුම් එක ලෙස ඉදිරිපත් කර ඇති ලේඛනයේ අදාළ විස්තර සඳහන් කර ඇත. මෙම දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ පවතින තොරතුරු අනුව බදුල්ල දුම්රිය බදුල්ල දිස්ත්‍රික්කයේ දුම්රිය ස්ථානවලට අදාළ 2014 වසරේ සිට ලැබී ඇති මුළු ආදායම පමණක් මෙහි ඇතුල් කර ඇති බව කාරුණික සඳහන් කරමි. ආ හතර ඇමනුම් දෙක ලේඛනයේ අදාළ විස්තර සඳහන් කර ඇත. ඒක පිටු 6ක් විතර තියෙනවා. ආ පහ රජ බලයට පත්වීමෙන් පසුව දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙත මුළු දිවයිනට බලපාන පරිදි ලබා දී ඇති පත්වීම් පිළිබඳව සහ බඳවාගත් ක්‍රමවේදය පිළිබඳ විස්තර ඇනුම තුනේ දක්වා ඇති අතර එම නව පත්වීම් වලින් බදුල්ල දිස්ත්‍රික්කයේ දුම්රිය ස්ථානවලට දුම්රිය ස්ථානාපතිවරු 8 දෙනෙකුත් අනියම්කම්කරු 15ක් සහ නවාතැන් බංගලා සහායක ලෙස 1 අයෙකුත් අනියුක්ත කිරීමට සිදු කර ඇත. ආ පැන නොනගි.
රමතුමාට ඉස්සිතන් තියෙනවා අද සවිස්තරාත්මක පිළිතුරක් ලබා දී වෙනුයි. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම දුම්රිය ක්ෂේත්‍රය තුළ අපි මගී ප්‍රවාහන සහ භාණ්ඩ ප්‍රවාහනයට අමතරව විශේෂයෙන්ම මම දකිනවා කඳවුරු රට මේ දුම්රිය ප්‍රවාහනය තුළ අද සංචාරකයන් විශාල වශයෙන් දුම්රිය වලින් ගමන් කරලා මේ සංචාරක නගරයක් වන ඇල්ල නගරය සහ බදුල්ල නගරය දක්වා යනවා. රමතුමා, අපි පෞගේ කාල වකවානුව තුළම හිටපු අමතුවරුන්ට මේ පිළිබඳව යෝජනා කළා. අපි දකිනවා ඔබතුමා මේ අමාත්‍යංශය තුළ කෙටි කාලය තුළ විශාල විප්ලවයක් වෙනසක් කරලා තියෙනවා. ගරු අමාත්‍යතුමනි, රටට සහ ඔබේ අමාත්‍යංශයට ආදායම උත්පාදනය කරගන්න පුළුවන් වැඩපිළිවෙළක් තමයි යෝජනා කරන්න හදන්නේ. අපි දකිනවා අපේ බදුල්ලට යන දුම්රිය කාලසටහන ගත්තම විශේෂයෙන්ම දවල් කාලයේ විශාල පැය ගණනාවක් දුම්රියන් ගමන් කරන්නේ නැහැ. එතනදී අපි ඉල්ලීම කරන්නේ ගරු අමාත්‍යතුමනි, මේ සංචාරකයන් තව තවත් වැඩියෙන් අපිට මේ දුම්රියේ ගමන් කිරීම තුළ එක පැත්තකින් ආදායම ලැබෙනවා, අනිත් එක අපේ නගර විශේෂයෙන්ම ඇල්ල නගරය, බණ්ඩාල නගරය, ඔහොය කියන මේ ප්‍රදේශයේ සියල්ල තුළම ඔවුන් ගත කරන යම්කිසි කාල සීමාවක් තුළ. ඒ නිසා මම ඉල්ලනවා විශේෂයෙන්ම පාසුකම් වැඩියෙන් තියෙන සංචාරකයන්ට ගමන් කරන්න පුළුවන්, ඒ වගේ සංචාරයන්ට යම්කිසි නිශ්චිත වේලාවක් රැඳිලා ඉඳලා මේ පරිසරය නරඹලා ඒ පරිසරය ආශ්‍රය ගත කරලා ඒ ප්‍රදේශයේ ජනතාවට එක පැත්තකින් ආදායමක් ලැබෙන ගමන් දුර්වි දෙපාර්තමේන්තුව ආදායමක් නම වැඩ පිළිවෙලක් තියෙනවා. මම හිතනවා ඔබතුමාට මම මේ කියනකොට මට වඩා හොඳට ඔබතුමාගේ මනසට ගොඩනැගෙනවා ඇති මම විශ්වාස කරනවා. මොකද අපි හිටපු ඇමතිවරුන්ට කිව්වට බදුල්ලේ වුණාට ඒ පිළිබඳව වැඩි උනන්දුවක් තිබුණේ නැහැ. මම හිතනවා රටට දායාද කරන්න පුළුවන් හොඳ වැඩ පිළිවෙලක් කරවා මතුමනි ඒ පිළිබඳව යම් කිසි මට්ටමේ අමාත්‍යංශ මට්ටමේ ඔබතුමාගේ මේ කරන යෝජනාව තවත් හොඳට වැඩපිළිවෙලක් හැටියට ක්‍රියාත්මක කරන්න පුළුවන් ද කරු අමාත්‍යතුමනි?
කරු කතානායකතුමනි, අපි පහුගිය මාස කීපය තුළ බැලුවා විශේෂයෙන්ම ඇල්ල දුම්රිය යන විශේෂයෙන්ම විදේශකයන්ගෙනුත් ඉතාමත් නරක විදිහට අනවශ්‍ය විදිහට මුදල් අය කරනවා. අපි සමහරලාට රුපියල් 1500කට විතර දෙන ටිකට් එක එළිය විකුණනවා රුපියල් 5000ට. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් අපි තියෙනවා. දැනට යම් යම් වැඩපිළිවෙළ අපි යොදවගෙන යනවා. ඒ වගේම මන්ත්‍රීතුමා කිව්වා වගේ ඒ ප්‍රධානම විදේශිකයන් යන ස්ථානවල පහසුකම් අඩු වෙලා තියෙනවා. දැනට අපිට රජයෙන් ලැබිලා තියෙනවා වැසිකිළි සහ විවේකාගාර දියුණු කරන්න යම් මුදලක්. ඊට අමතරව අද වෙනකොට අපි පෞද්ගලික ආයතන සමගත් සාකච්ඡා කළා දුම්රිය ස්ථාන නවීකරණය කළා විශේෂයෙන්ම පහසුකම් වැඩි කරන්න ක්‍රමවේදයක් අපි ඇති කරගෙන යනවා. මම හිතන්නේ අපි ට්‍රයල් රන් එකක් නැත්තම් අත්හදා බැලීමක් හැටියට අපි දුම්රිය ස්ථාන 10ක් 10න් 7ක් පටන් ගන්නවා තව සති දෙකක් ඇතුළත නවීකරණය කරන්න. ඉතින් විශේෂයෙන්ම සංචාරකයන්ගේ අංශයේදී අපි තවත් ආයෝජකයන් ඇවිල්ලා ඉන්නවා අපේ දුම්රිය ස්ථාන නවීකරණය කරලා පරිපාලනය අපි කරන ගමන් කරු කතානායකතුමනි ඒ විශේෂම මේ ක්‍රමවේදයේ ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලක් දැනට අපි ඇති කරගෙන තියෙනවා.
සුත්‍යාදන කරාමද මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඒකානා සියල්ල ඉස්ස සිද්ධ වෙනවා නම් ඇත්තටම බොහොමත්ම අගේ කරනවා. ඒ වගේම ගණන් තමයි තන ඔය සිට බදුල්ල දක්වා කෙට්ටි දුම්රිය ඒ කියන්නේ පෙට්ටි 3ක 4ක නැරඹුම් මැදිස්ථානත් එක්ක අර දෛනිකව දුවන කාලසටහන අමතරව මම යෝජනා කරන්නේ අමතුමනි පොඩි දුම්රිය එන්ජින් තියෙනවා ගලවපු ඒවා හදලා නවීකරණය කරලා අපිට දෙන්න පුළුවන් නම් දුවන්න මේ තුල මම දන්නේ නැහැ ඒ පිළිබඳව නීති රාමුවේ කෙසේද කියන කාරණය දුම්රිය කාලසටහනට අමතරව දාන්න පුළුවන්ද කියලා. එහෙම දාන්න පුළුවන් නම් මම හිතනවා විශාල ආදායමක් උපයනවල ඔහිය එළකට හපුතලය වණ්ඩාරල ඇල්ල දක්වා බොහෝ සංචාරයක රැඳිලා ඉන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒකයි මම කියන්නේ පෙට්ටි 3කෝ 4ක නැරඹුම් මැදිස්ථානයක් එක්ක ගැලවිච්ච ඉංජිමක් හදලා යම්කිසි සංචාරක වැඩපිළිවෙලක් සඳහා යොදවන්න කියන ඉල්ලීම තමයි ගරු එමතුමනි මම යෝජනා කරන්නේ.
අපි ඒ ගැන බලන්නම් ගරු කතානායකතුමනි. දැනටම අපි මේ පහුගිය දවසේ වෙච්ච සිද්ධියට පෙර අපි මේ ගැන ලොකු සැලකිල්ලකට දක්වලා නව අලුත් දුම්රියක් ඒ කෙටි ධාවනයේ සඳහා යොදවන්න බැලුවා. නමුත් අද සංචාරකයන්ගේ අඩුවීම නිසා ඒක අපි දැනට තාවකාලික නවත්තලා තියෙනවා. මන්ත්‍රීතුමාගේ යෝජනාව අපි අරගෙන ඉදිරියේදී සංචාරකයන් වැඩි වෙනකොට ඒ ක්‍රමවේදය ඇති කරනවා ගරු කතානායක.
බොහොම ස්තුතියි ගරු. පැහැදිලි කිරීමක් ගරු ඇමතිතුමා සූදානන්ද. අපි වෙලාවත් මතක කරගන්න හොඳයි. කහන් ගරු
කතානායකතුමනි, මටත් මේ ප්‍රශ්නේ ඉදිරිපත් වුණා. දැන් 500ට යන ටිකට් එක 5000ට යනවා කිව්වොත් ඇත්තටම මේ ඔන්ලයින්වත් කොහොමවත් බුක් කරගන්නවත් බෑ විදේශිකයන්. මේ ගන්න ඇත්තටම තරව කරුවෝ. එතකොට මේකේ තියෙනවා 10 ගුණයක වගේ ඉල්ලුමක් තියෙනවා මේ බදුල්ල ඇල්ල කියන ප්‍රදේශයට. ඔබතුමා අවධානය යොමු කරනවා නම් අපිට මේ පුළුවන් නම් පෙට්ටි ගාන වැඩි කරලා හරි ඉදිරියේදී දැන් සංචාරක නැති හින්දා මේක සංවිධානය කරගන්න පුළුවන්. මාස 6කින් සංචාරක අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. නැවත් යථාතත්වයට පත් වෙනවා. එහිදී ඔබතුමාට හොඳ කාලයක් හම්බ වෙනවා ඒ සම්බන්ධයෙන් සූදානම් වීමක් වෙන්න.
දැනටම යම් වැඩපිළිවෙලක් යොදලා තියෙනවා ගරු කතානායකතුමනි. අපි ඉස්සෙල්ලා එක ටිකට් එකක් 10 දෙනෙක්ගේ නම් දාලා බුක් කරන්න පුළුවන්. ඉතින් ඒකේ යන්නේ 10 දෙනා නෙමෙයි. ඒක එළිය විකුණනවා විශේෂයෙන්ම විදේශිකයන්ට. ඉතින් අපි මේ තත්ත්වය වෙනස් කළා. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි, අපි යම් ප්‍රතිශතයක් රජයේ සේවකයන්ටත් යන්න කවදාවත් යන්න හම්බෙන්නේ නැහැ මේ මැදිරිවල. අපි 10%ක් අනිවාර්යයෙන්ම රජයේ සේවකයන්ට යන්න ඒ පර්මිට්ස් වලට යන්න පුළුවන් ගානකුත් අපි දැනට බ්ලොක් කරලා තියෙනවා. අපිට තව මාසයක් දෙකක් යනකොට අපි මේ ක්‍රියාදාමය කරන්න පුළුවන්. මේ අපිට මේ තියෙන පරතරයත් එක්ක අපි මේ වෙනස මේ කාල සීමාව ඇතුළත අපිට මේ ටික කරලා මන්ත්‍රීතුමාලා කියපු දේවල් අපිට ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා.
හොඳයි. බොහොම ස්තුතියි ගරු ඉෂාක් රාහමන් මැතිතුමා, ගරු ශ්‍රීධරන් මැතිතුමා, ගරු කනක හෙරත් මැතිතුමා,
මම අහන කතා නැහැ.
ප්‍රවාහන සිවිල් ගුවන් සේවය ගරු ඇමතිතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි, කනගේරත් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ A1 ඔව්, A2 අනතුරු වලින් බොහෝ ප්‍රමාණයක් දුම්රිය හරස් මාර්ගවලදී ඇතිවන ගැටීම් සහ දුම්රිය මාර්ගයේ ගමන් කිරීම සහ සියදිවි හානි කර ගැනීම මගින් සිදු වී ඇත. සංඥා පද්ධති වරදි ක්‍රියාත්මක නිසා සිදු වූ අනතුරු පසුගිය වසර 5 තුළ වාර්තා වී නැත. A3 දැනට භාවිතා වන කාර්මික සංඥා පද්ධතිය අවුරුදු 100කට වඩා පැරණි වන අතර කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දැනට ක්‍රියාත්මක වන පද්ධති වසර 50ක් පමණ පැරණි වේ. 4 ඔව්, වර්තමාන දුම්රිය සංඥා පද්ධතිය දැනට පවතින දුම්රිය ප්‍රවාහන අවශ්‍ය සඳහා ආරක්ෂිත සේවයක් ලබා දේ. A5 ඔව්, මෙම දුම්රිය සංඥා පද්ධතිය අනාගතයේ ගැළපෙන පරිදි නවීකරණය කිරීම සඳහා මේ වන විට ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ සිදු කරමින් පවතී. පැන නොනගි.
ගරු කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි මේ නවීකරණය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් කොපමණ ණය ආධාරයක් ලබා දීලා තියෙනවද? ඒ වගේම ඒ ණය ආධාරය දේශීය සමාගමකටද ලබා දීලා තියෙන්නේ, එමත් නැත්නම් වෙනත් සමාගමකටද කියන එක?
ගරු මන්ත්‍රීතුමා, මම ඔබතුමාට ඒක මාළඟ මේ වෙලාවේ නැහැ, මම ඔබතුමාට දවස් දෙකකින් දැනුවත් කරන්නම්.
ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ මම ඇත්තටම මේක ඇහුවේ, අපි බෙලියත්ත දුම්රිය මාර්ගයේදී සංඥා පද්ධතිය මම හිතන් තාමත් ඒක අවසන් කරලා නැහැ. ඒ සංඥා පද්ධතිය අපි ඒ දවස්වල කිව්වා කීප වතාවක්ම ඉල්ලීම් කරා අපේ හිටපු අමාත්‍යතුමාගෙනුත්. මේ සංඥා පද්ධතිය ඇයි අපේ තියෙන ඉංජිනේරුවන්ට ලබා දෙන්නේ නැත්තේ? ඒගොල්ලන් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා 10 ගුණයකින් පමණ අඩු මුදලකට, ඔබතුමා දන්නවා ඇති. ඉතින් මේ මේ නවීකරණයේ නවීන තාක්ෂණයෙන් මේ ඒ වැඩසටහනටත් අපි මේ මුදල් ඇයි අපේ දේශීය ඉංජිනේරුවන්ට ලබා දීලා, ඒත් එතකොට ඒ කර්මාන්තයක් දියුණු වෙනවා, ඒ තාක්ෂණයත් අපිට ලබා ගන්න පුළුවන්, ඒ වැඩසටහනට යොමු කරන්නේ නැත්තේ ඇයි කියන එක අහන්න.
ගරු කතානායකතුමනි, මේ බෙලියත්ත දැන් සංඥා මාර්ගයේ දැන් හරි 100%ක් හරි ගිහිලා තියෙන්නේ. අපිට කෙටි කාලයක් තිබුණා ඒක ඉවර කරගන්න බැරුව. නමුත් අපි පටන් ගන්න ඉස්සෙල්ලා අපි ඒ සංඥා සියලු දේ සාර්ථක වුණාට පස්සේ තමයි අපි ගමන් මාර්ග පටන් ගත්තේ. ඔබතුමා කියනවා වගේ අපි මටත් ඉංජිනේරුවරු කීප දෙනෙක් ඇවිල්ලා අපිට සංගමෙන් කතා කරා. අපි දැනටමත් ඒ ගැන අවධානය යොමු කරලා යනවා. විශේෂයෙන්ම ආසියානු සංවර්ධන බැංකුවලින් එන ණය ප්‍රමාණයයි ඒ විස්තර ටික ඔබතුමාට මම ඉදිරි දින කීප ඇතුළත දැනුවත් කරනවා.
ගයි බොම සුචී, ගරු ජයන්ත සමරවීර මැතිතුමා, ගරු ප්‍රවාහන සිවිල් ගුවන් සේවා මැතිතුමා ගැසීමට.
ගරු කතානායකතුමනි, මම අහනවා.
ගරු කතානායකතුමනි, ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය A1 විද්‍යුත් ප්‍රදර්ශන පුවරු 7කි, 2 බස්ටියන් මාවත, කුරුණෑගල, පුත්තලම, නුවරඑළිය, බදුල්ල, කතරගම සහ අනුරාධපුර. A3 මිලියන 62,415,360යි. A4 සියලුම පෝරු ක්‍රියාත්මක තත්ත්වය පවතී. A5 අදාළ නොවේ. පැන නොනගි.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු අමාත්‍යතුමනි, මේ ඇතැම් පෝරු මම හිතන දේ ඔබතුමා පිළිතුරක් ලබා දුන්නා වගකීමෙන් සියලු පෝරු ක්‍රියාත්මක වෙනවා කියලා. මගේ ජනතාවගෙත් පැමිණිලක් තියෙනවා ඇතැම් පෝරු ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. මේ එනිසා ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා, මේ පෝරු විශාල මුදලක් වියදම් කරලා මේ පෝරු සකස් කරලා තිබෙන්නේ, ඒ නිසා ඒ පෝරු ක්‍රියාත්මක වෙනවාද කියලා නැවත විපරම් කරලා බලන්න කියලා. ඒ වගේම ඉල්ලීමක් කරනවා මේ පෝරු අලුත් වැඩියා කිරීමේ කොච්චර කාලයක සඳහා ගිවිසුම් ගතවද මේ පෝරු සවිකරන්නේ ආයතනයට ලබා දීලා තියෙන ඒ ආයතනයේ කුමක්ද කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්?
ආයතනයේ නම නම් මට ලබලා දීලා නැහැ ගරු මන්ත්‍රීතුමා. හැබැයි මේකේ ඔබතුමා කියන වගේ සමහර වෙලාවලට ක්‍රියාත්මක නොවෙන්න කාරණා කීපයක් මට දැනුවත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ පෝරු එකට එකට සම්බන්ධ කරන්න අන්තර්ජාලයේ සම්බන්ධතාවයේ පිරිවැය ගැන මේ අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම විදුලිය වැය වෙන ප්‍රමාණය ගැන ඇවිල්ලා තියෙනවා. මෙවැනි ප්‍රශ්න තමයි මට දැන් මට ලබා දෙන වාර්තාවේ දැනුවත් වෙලා තියෙන්නේ. ඒ ආයතනයයි කොතරම් කාලයකට ලබලා දීලා තියෙනවද කියන පූර්ව වාර්තාවක් මම ඉදිරි දවස්වල ඔබතුමාට ලබලා දෙන්නම්.
එම ආයතනය මේ පූර්ව සවිකිරීම සඳහා එම ආයතනයේ තෝරා ගැනීමත් ක්‍රමවේදය, ඒ කියන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියත් ඒ සඳහා තව තවත් සැපුම් කරවම නැත්තම් ඉදිකිරීම ආයතන ඉදිරිපත් කරලා තිබෙනවද කියන කාරණයක් පිළිබඳව මේ සභාවට කරුණු ඉදිරිපත් කරනවද කියලා දැනගන්න කැමතියි.
ඉදිරිපත් කරන්න මන්ත්‍රීතුමා මේක තියෙනවා. ඒ අදාළ ප්‍රචාරණ කාර්යාලයෙන් 50%ක් ප්‍රවාහන අදාළ තොරතුරු ප්‍රචාරණය කිරීමටත් අනෙත් 50% කාලය අදාළ සමාගමේ ප්‍රචාරණ දැන්වීම් සිදු කිරීමටත් ඉහළ පිරිවැය පියවා දැමීමට අතිරේකව එක් එක් පැනලයට අදාළ මාසික ගාස්තුවක්ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ගෙවන පරිදි අදාළ කාර්ය ඉටුකර ගැනීම සඳහා බාහිර ආයතනයක් තෝරා ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් සිදු කරන ලදී. ඒ අනුව මේ වන විට අදාළ සියලු පූර්ව සාර්ථකව ක්‍රියාත්මක පවති. මම ඔබතුමා අහපු ඒ ප්‍රශ්නෙට මේ කොයි විදිහටද කොයි ආයතනයේද කොච්චර කාලයකට දෙදීලා තියෙන්නේ කියලා එක මම ඉදිරි කාලෙදී ඔබතුමාට ලබා දෙන්නම්.
ගරු විමල වීර දිසානායක මැතිතුමා, ගරු අභ්‍යන්තර සුදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන මැතිතුමාගේ ඇසීමට,
ගරු කථානායකතුමනි, මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා මාස 5ක් විතර වුණා. ඒ නිසා මේ ප්‍රශ්නෙට දැන් විසඳුමක් ලැබිලා තියෙනවා. එහෙත් මේ මම අතුරු ප්‍රශ්නයක් ඇසීම සඳහා ගරු අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමාට අවස්ථාව දෙන්න.
අර පාර්ලිමේන්තුව කල් දැමීම නිසාත් අර ප්‍රමාදයක් ඇති වුණා එක.
ගරු ඇමතිතුමනි, පළාත් පාලන අමාත්‍යාංශයට අදාළ විෂයක් නිසා දැන් වයඹ පළාතේ ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගෙ තිබ්බා පෙබරවාරි මාසෙ. අපි අධ්‍යාපන ඇමතිතුමත් මෙතන ඉන්නවා. එතුමත් ඒ ප්‍රදේශ අධ්‍යාපනය පිළිබඳව ලොකු උනන්දුවක් දක්වන හින්දා මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න මේක. ඒ වගේම වයඹ පළාතේ තිබුණු පෙබරවාරි 22 වෙනිදා නැගෙනහිර පළාතෙත් තිබුණා. ඒ වගේම දකුණු පළාතේ මගේ මතකෙ හැටියට 22 වෙනිදා හෝ ඊට පස්සේ තරඟ විභාග තිබුණා. හැබැයි මේ වෙද්දී ගරු ඇමතිතුමනි, නැගෙනහිර පළාතේ ඒ තරඟ විභාගයෙන් ගුරුපත් වීම ලබා දීලා තිබෙනවා. ඒ වගේම දකුණු පළාතෙත් ලබා දීලා තිබෙනවා. දැන් වයඹ පළාතේ පුත්තලන් දිස්ත්‍රික්කයේ මම නියෝජනය කරන, කරුණාල දිස්ත්‍රික්කයේ අපේ අධ්‍යාපන ඇමතිතුමා නියෝජනය කරන ඒ දිස්ත්‍රික්කයේත් ඒ දරුවන්ට ලොකු අසාධාරණයක් සිදු වෙලා තියෙනවා. ලංකාවේ පළාත් වල එකට තරඟ විභාග තියලා සමහර පළාත්වල ගුරු වරුන්ගේ පත් වීම ලබා දෙන්නත් අපේ පළාතේ ඒ දරුවන්ට ගුරු පත් වීම ලබා නොදෙන්නත්. ඉතින් මේ මොහොතේදී ඒ පිළිබඳව ලොකු ප්‍රශ්නකර මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අධ්‍යාපනය හදාරලා නියමිත සුදුසුකම් ලබලා තරඟ විභාගයටත් ඉදිරිපත් වුණාට පස්සේ ප්‍රතිඵල ලබා දීම නොදීම පිළිබඳව මම ඔබතුමාගෙන් අහන්න කැමති, ඒ පළාතේ ඒ පිළිබඳව යම්කිසි ගැටලුවක් තියෙනවද, ඒ ප්‍රතිඵල ලබා දෙනවද, ඉන් අනතුරු ඒ ගුරුපත් වීම ලබා දෙන්න කටයුතු කරනවද කියලා ඔබතුමායින් දැනගන්න කැමතියි.
අර කථානායකතුමනි, මේ මන්ත්‍රීතුමා මතු කරන ප්‍රශ්නය සම්පූර්ණ සාධාරණ ප්‍රශ්නයක්. මේ ගැන ඒ පළාතෙත් පළාත් කීපයකත් බරපතල ගැටලුවක් මතුවෙලා තිබෙනවා. මුදල් කොමිෂන් සභාව විසින් මුදල් නිර්දේශ කොට පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා වෙත යවුවහම අහවල් විෂය සඳහා කියලා ඒ විෂය මුදල් මාරු කරගෙන ඒ සඳහා වෙනත් විෂයන් ක්‍රියාත්මක කරනවා. උදාහරණයක් හැටියට ගුරුවරු ගන්න කියලා මුදල් වෙන් කරාම ඒ මුදල් වලින් කම්කරුවෝ සහ වෙනත් අය බඳවා ගැනීම සඳහා ක්‍රියා කරගෙන යනවා. දැනට ඌව පළාත් සභාවෙත් මේ தත්ත්වය ඇති වෙලා තිබෙනවා. දකුණු පළාත් සභාවෙත් වෙලා තියෙනවා. පළාත් සභා ගණනාවක මේ தත්ත්වය ඇති වෙලා තිබෙනවා. මේ ගැන ජනාධිපතිතුමාට අපි වෙනම ලියවිල්ලක් බාර දීලා තියෙනවා. මේ ගැන මුදල් පරිපාලනය පිළිබඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නිදහස දීලා තිබෙනවා මුදල් කොමිසමට. ඒ කොමිසමේ මුදල් පරිපාලනයේ තිබෙන ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපතිතුමාට මැදිහත් වෙලා ඒ ගැන අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න කියලා කැබිනට් මණ්ඩලයට. ඒක ඉදිරිපත් වුණු වහාම පුළුවන්කම ලැබෙනවා පළාත් සභාවල මේ සිදුවන බරපතල වැරදි සහගත ක්‍රියාවලිය පාලනය කිරීම සඳහා ක්‍රමවේදයක් කැබිනට් මණ්ඩලය අනුමත කරාට පස්සේ ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙනවා. දැනට මේ අසාධාරණය අපි ප්‍රධාන ලේකම්වරුත් එක්ක අපේ අමාත්‍යාංශ සාකච්ඡා කරලා තිබෙනවා. ඉදිරියේදී ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්නවා. සමහර ක්‍රියාමාර්ග අපිට ගැනීමට බාධාවක් තිබෙනවා මුදල් කොමිසමේ තිබෙන පරිපාලන කටයුතු නිසා.
දෙවැනි ප්‍රශ්නේ වෙන්නේ දැන් මේ වෙද්දී ඇත්තටම ලංකාවේ සියලුම දේශපාලඥයෝ මේ උගත් සහ සමාජයේ තරුණයෝ පිළිකුල් ලක් වෙලා දිනවා. මා ඇතුළු අපි සියලු දෙනාම. හැබැයි දැන් මේ පළාත් සභාවේ මේ වෙද්දී දේශපාලන අධිකාරියෙකුත් නැහැනේ ගරු ඇමතුමා. එනිසා අපිට පාර්ලිමේන්තුවක් විදිහට වගකීමක් තියෙනවා, කැබිනට් මණ්ඩලයක් විදිහට වගකීමක් තියෙනවා. මේ පළාත් සභාවට විතරක් මේ සිදුවුණු අසාධාරණයට යම්කිසි පිළියමක් හදන්න. එනිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් උත්තරයක් මෙවල බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉල්ලීමක් කරනවා මම ජීවත් වෙලා ඉන්න ප්‍රදේශයේ ඒ තරඟ විභාගයට ඉදිරිපත් වෙලා තියෙන නියම සුසුකම් දරපු ඒ දරුවන්ගේ ඒ ගුරු වෘත්තියට ඔවුන්ට යන්න තියෙන කාලේ ඔවුන්ට ඒ විභාගයේ ප්‍රතිඵල ඇවිල්ලා එහෙම නැත්නම් ඒ විභාගයෙන් පාස් වෙලා ගුරු වෘත්තිය තෝරගන්න නැත්නම් වෙනත් රැකියාවකට හෝ නියුතු වෙන්නේ ඔවුන්ට තියෙන කාලේ ගෙවිලා යන්නේ. සමන් හිතන ඔබතුමා එකඟ වෙයි මේ කාරණාවට පළාත් පාලන ශේෂ්ත්‍රය පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන කෙනෙක් නිසා ගරු අධ්‍යාපන ඇමතුමත් එක්කත් සහභාගී කතා කරලා මේ ගුරු විභාගයේ ප්‍රතිඵල නිකුත් කරලා ඉතාමත් කඩිනමින් මේ දරුවන්ට මේ පත්වීම් ලබා දෙන්න කටයුතු කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ ගැන අපි අවධානය යොමු කළා. මම අධ්‍යාපන ඇමතුමත් එක්කත් කතා කළා අවශ්‍ය පියවර ගන්න.
දැන් බොමු සුති ගරු ඉන්දික අනුරද්ධ හේරත් මැතිතුමා, ගරු බිමල් රත්නායක මැතිතුමා, ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, මහා මාර්ග මහා සංවර්ධන හා කරිත තෙල් සම්පත් සංවර්ධන ඇමතිතුමාගේ ඇසීමට
කතානායකතුමනි මම ප්‍රශ්නේ අසනවා. ඒ සද්දක කියලා ඇමතිතුමාට මතක් කරන්න.
ඔව් දෙවරකට වඩා ඉඩ දෙන්නේ අපි දැන් සාමාන්‍යයෙන්. ගරු ශිහාන් සේමසිංහ මැතිතුමා, ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා, ගරු සුසන්ත පුංචි නිලමේ මැතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති අධ්‍යක්ෂ කටයුතු නැවත පදිංචි කිරීම, පුනරුත්පාදන උතුරු පළාත් සංවර්ධන යෞවන කටයුතු ඇමතිතුමාගේ
මම අහනවා. ගරු කතානායකතුමනි,
ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා, ගරු මුදල් ඇමතිතුමාගේ ඇසීමට
මම අසමේ.
කතානායකතුමනි, අයන්නේ 1 ඕ අයන්නේ 2 2018 6/23 දින පැවැත්වූ නිලවරණයට අදාළව පෙත්සමක් ලැබී නොමැත. ආයන්න පැන නොනගී.
මෙම යහ සාධක සංගමයේ නිලවරණය අධීක්ෂණය කිරීමට අමාත්‍යාංශයෙන් යම් නිලධාරීන් එවන්නේ කියා ඉල්ලීමක් තිබුණද එම ඉල්ලීමට සැලකීමක් නොදැක්වීම නිසා නැවත මෙම සංගමේ ඒ පවතින තත්ත්වය වැඩිදුරටත් මේ දූෂිත ආකාරයට පවතින බව ඔබතුමාට විගණකාධිපති වාර්තාව බැලීමෙන් දැනගන්නට පුළුවන්. විගණකාධිපතිතුමා මෙම සංගමේ 2017 ගිණුම් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එනමුත් එම විගණකාධිපති වාර්තාව අනෙක් අතට ඉදිරිපත් කර තිබෙනවා මෙම සංවත්සර රැස්වීම. මේ තත්ත්වයේ යටතේ මේ යහසාධක සංගමය අද ක්‍රියාත්මක වන බරපතල තත්ත්වය ගැන ක්‍රියාත්මක වෙන බරපතල ස්වභාවය ගැන ඔබතුමාලාගේ උනන්දුවක් නැද්ද?
පළවෙනි ප්‍රශ්නය.
ඔව්, ස්තුති. ප්‍රශ්නය ඇහුවට ඔබතුමා කිව්වා 2017 විගණන වාර්තාවේ ගිනුම ගැන ගැටළු ප්‍රශ්න තියෙනවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් මන්ත්‍රීතුමනි, අපිට මේකට අවධානයක් තියෙනවා. ඒ නිසා 2018 ජූනි මාසේ  23 වෙනිදා තිබුණ ඒ නිලවරණයේ ඒක ක්‍රමවිධි 2017 එක දිහා බලලා ඒක අඩුපාඩු දැකලා යම්කිසි පියවර ගත්තා ඒක හරි ගස්සන්න. මං හිතන්නේ ඒ පියවර දැන් ක්‍රියාත්මකයි. 2018 2018ට වැඩිය ලොකු දියුණුවක් තියෙනවා. දියුණුවක් තියෙනවා. 2018 2017ට වැඩිය ඔබතුමා කතා කරපු එක හරි 2017 ගැන ලොකු දියුණුවක් තියෙනවා කරපු වෙනස් වීම නිසා.
ගිනුම් පැවැත්වීමේ දියුණුවක්, පරිපාලනයේ දියුණුවක්, කළමනාකරණයේ දියුණුවක් ආදී වශයෙන් පොදු දියුණුවක් තිබෙනවා මේ සංගමයේ කටයුතු වල.
මොකද නිලවර්ණයෙන් පටන් අරගෙනම අපි නිලවර්ණයෙන් පටන් අරගෙනම එතකොට මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමක් කරලා මේ මැතිවරණ වෘත්තිකයන්ගේ සංසදයේ සමාජිකයන්ව බඳවගෙන ඒ වගේම මුදල් ආමාත්‍ය අංශයෙන් කොම්ට්‍රාල් ජෙනරාල් කෙනෙක් වෙතට යවලා ඒ මැතිවරණය ක්‍රමානුකූලව තියලා හරියට වෙලාවට පටන් අරගෙන වෙලාවට නිම කරලා එක්කෙනෙකුට එක ඡන්දයක් පමණක් දාලා ඒක ඉස්සලා අපි සුද්ධ කරගත්තා. හරියට ඒ දේ කරගත්තා මේ ජූනි මාසයේදී. ඊට පස්සේ කළමනාකාරීත්වෙත් යම්කිසි වෙනස් වීම කළා. මොකද එතන ODA එකක් තිබුණා. ඒක වෙනස් වෙලා දැන් තැන්පතු තියෙනවා. මේ අවුරුද්දක් තුලදී කරලා තියෙන වෙනස් වීම. ඒ වගේම ලබා දෙන සේවාවන් ශීඝ්‍රයෙන් ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා කළමනාකාරීත්වය.
හරි බොහොම ස්තුතියි. දෙවෙනි වටය ඕගාරු මන්ත්‍රීතුමා. හැබැයි එතුමාගේ කැමැත්තක් අනුව තමයි.
නෑ නෑ අතුරු ප්‍රශ්නයක් නෙමෙයි මේ. දෙවෙනි වටේද යන්න කරු කතා නැකතු.
ඔව් ගේමකට ඉවරයි. දෙවෙනි දැන් දෙවෙනි වටේ යන්නේ අපි.
ආ හරි.
ගරු ජයසිරි දෙවෙනි ප්‍රශ්න ජයසිරි ජයසේකර මැතිතුමා.
ආනෝ.
ගරු සභානායකතුමා එකට දෙවෙනි ප්‍රශ්නේ සභාගත කරනවද කල් ගන්නවද?
සභාගත කරනවා.
හොඳයි. හතර ගරු ඉෂාක් රහමන් මැතිතුමා ප්‍රශ්න අහනවද? ආණ්ඩුව පක්ෂේ
සභාගත කරනවා.
හොඳයි. පහ ගරු ශ්‍රීධරන් මැතිතුමා අග්‍රාමාත්‍යමාගෙන් ප්‍රශ්න අහනවද? හොඳයි.
සභාගත කරනවා.
නමේ ගරු ඉන්දික අනුරුද්ධ හෙරත් මැතිතුමා ප්‍රශ්න අහනවද?
ශේහනා.
තියෙනවද?
සභාගත කරන්න.
හොඳයි. 10 ගරු බිමල් රත්නායක මැතිතුමා ප්‍රශ්නේ අහනවා. සභාගත කරනවා. 12 ගරු ශෙහන් සේමසිංහ මැතිතුමා
ශෙහනා සභාගත කරනවා.
13 ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා
ශෙහනා
සභාගත කරනවා.
බොහොම ස්තුතියි. ළඟට පාර්ලිමේන්තු ස්ථාන නියෝග 27/2 යටතේ ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා Yeah, for that one. Yeah, that you have table it.
Table, right. Oh, all right, sir.
Question number, you can table it, yeah.
Table karan dena.
Member is not here, no?
Nah, sir, hitiya Susanta Punchi nirme garu mantri tuma prashnayak kahala tibbe.
Eka table karan da, hari. Then kalli idwa, then api table karan da, then.
Hari, sir, then table karan.
Hondai. Right, okay.
Gaurava Sabanar avargale, உள்ளக உள்நாட்டு அலுவல்கள் மாநில சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சர் கௌரவ வஜ்ர அபிவர்த்தன அவர்களிடம் கேட்பதற்கு அனுமதித்ததற்கு நன்றி. மாவட்ட ஒருங்கிணைப்பு குழு மாவட்ட மட்டத்திலும் பிரதேச ஒருங்கிணைப்பு குழு பிரதேச மட்டத்திலும் தமது அதிகார எல்லைக்குட்பட்ட அனைத்து அபிவிருத்தி கருத்திட்டங்களையும் ஒருங்கிணைக்கின்ற மற்றும் மேற்பார்வை செய்கின்ற பிரதான குழுக்களாக அமைகின்றன. உள்ளக உள்நாட்டு அலுவல்கள் மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சின் 13/2/2019 தேதியையும் 4/2019 இலக்கத்தை கொண்ட சுற்றறிக்கையின் பிரகாரம் மாவட்ட ஒருங்கிணைப்பு குழுவானது அரசாங்கத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற சிரேஷ்ட அமைச்சரவை அந்தஸ்துள்ள அமைச்சர் ஒருவரை தலைவராகவும் அரசாங்கத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற சிரேஷ்ட நாடாளுமன்ற உறுப்பினர் ஒருவரை உபதலைவராகவும் பிரதேச ஒருங்கிணைப்பு குழுவானது அரசாங்கத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற நாடாளுமன்ற உறுப்பினர் ஒருவரை தலைவராகவும் அரசாங்கத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற மாகாண சபை உறுப்பினர் ஒருவரை உபதலைவராகவும் கொண்டிருப்பதற்கு நடவடிக்கை எடுக்கப்படும் என குறிப்பிடப்பட்டுள்ளது. மேற்படி சிற்றறிக்கையில் குறிப்பிடப்பட்டுள்ள விதிமுறைகளுக்கு அமைவாக பின்வரும் கேள்விகளை எழுப்புகின்றேன். முதலாவது, வடக்கு மற்றும் கிழக்கு மாகாணங்களில் செயல்பட்டு வருகின்ற அனைத்து மாவட்ட மற்றும் பிரதேச ஒருங்கிணைப்பு குழுக்களுக்கான தலைவர்கள் மற்றும் உபதலைவர்கள் எந்த அடிப்படையில் நியமிக்கப்பட்டுள்ளனர்? இரண்டாவது, குறிப்பாக யாழ்ப்பாணம், கிளிநொச்சி, மட்டக்களப்பு மற்றும் திருவண்ணாமலை போன்ற மாவட்டங்களில் அரசாங்கத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற சிரேஷ்ட அமைச்சர் ஒருவர் இல்லாத நிலையில் மாவட்ட ஒருங்கிணைப்பு குழுக்களின் தலைவர்களாக செயல்படுகின்றவர்கள் யார்? மாவட்ட ஒருங்கிணைப்பு குழுக்களினது உபதலைவர்களாகவும் பிரதேச ஒருங்கிணைப்பு குழுக்களின் தலைவர்களாகவும் செயல்படுகின்ற அரசாங்கத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற சிரேஷ்ட நாடாளுமன்ற உறுப்பினர்கள் யார்? மாகாண சபைகளின் உத்தியோகபூர்வ காலம் முடிவடைந்துள்ள நிலையில் அந்த மாகாணங்களில் உள்ள பிரதேச அபிவிருத்தி குழுக்களின் உபதலைவர் பதவி வகிக்கப் போவராக நியமிக்கப்பட்டிருப்போர் யார்? மேற்படி சிற்றறிக்கைக்கு அமைவாக தற்போது செயல்பட்டு வருகின்ற மாவட்ட மற்றும் பிரதேச அபிவிருத்தி குழுக்களுக்கு தலைவர்கள் மற்றும் உபதலைவர்கள் நியமிக்கப்படாத பட்சத்தில் அக்குழுக்களால் எடுக்கப்படுகின்ற தீர்மானங்கள் செல்லுபடியாகுமா? அத்தீர்மானங்களுக்கு அரசு அதிகாரிகள் கட்டுப்பட முடியுமா? மேற்படி சிற்றறிக்கைக்கு அமைவாக மேற்படி குழுக்களுக்கு தலைவர்கள் உபதலைவர்கள் நியமிக்கப்படாதிருப்பின் மேற்படி சிற்றறிக்கை எந்த வகையில் செல்லுபடியாகும் என்பதையும், மேற்படி சிற்றறிக்கைக்கு புறம்பாக தலைவர்கள் உபதலைவர்கள் நியமனங்கள் மேற்கொள்ள முடியுமெனில் அது தொடர்பில் மேற்படி சிற்றறிக்கையில் குறிப்பிடப்படாது ஏன் என்பதையும் கூற முடியுமா? மேற்படி எனது கேள்விகளுக்கான பதில்களையும் எடுக்கப்படக்கூடிய நடவடிக்கைகள் தொடர்பான விளக்கத்தையும் கௌரவ அமைச்சர் வஜிர அபியவர்த்தன அவர்கள் வழங்குவார் என எதிர்பார்க்கின்றேன்.
கரு கதாநாயகத்துமணி, அங்க எக்க பிரச்சனை பிலித்துற சம்பந்தி கணக்கான ரஷ்யம் பயத்தையும் அதான சக்கரலேக்கனே அங்க ஹத்தர அலைராக் தெதாஸ் தகனமேட் அணுவ திஸ்ரிக்கா பிராதேசிய சம்பந்திகரண கமிட்டுகளை சபாபதி வரும் ஹா உபசபாபதி வரும் பட்களித்து ஆக்காரே பிலிபத உபதேச லபாதியத்தை இங்கே அமுனும் மாட்ட இதிரிபட்கரான புல்வாங்க அப்பே மந்தித்துமாட்ட தேவனி பிரச்சனை பிலித்துற ரஜே நியோஜனை கரண ஜேஷ்ட அமாத்தியவரும் நமதி தத்துவக் கருதி திஸ்ரிக் சம்பந்திகரண கமிட்டுகளை சபாபதித்துவ தரிம சம்பந்தின் சக்கரலேக்கனின் பெஹதிலிவ உபதேச லபாதியத்த சக்கரலேகன அங்க ஹத்தர அலைராக் தெதாஸ் தகனமையானு எம் ஹேக்கின் சபாபதி வரையாட்டோ உபசபாபதி வரையாட்டு சாபாகியம் நோக்கி ஓஹோத் எய் சபாபதித்துவ தரீமட்ட யோஜனா ஸ்திரத்துவின் தாவகாலிக சபாபதி வரைக்கும் பச்சரகன எதின எதிரி கட்டிட்டு கரகனையாமட்ட சக்கரலேகனின் கட்டிது சலஸ்வாயத்த பிரஷ்னாங்க தூண பலாத் சபாவில் நிலக்காலி அவசான்வித்திய அவஸ்தாவுக எம பலாத்துல பிஹிட்டி பிராதேசிய சங்வர்தன கமிட்டுவல உபசபாபதி ஒருவன் வசேன் பச்கிரிம சம்பந்தின் சக்கரலேகனை மகின் பெஹதிலிவ உபதேச லபாதியத்த சக்கரலேகன அங்க ஹய ஏகமாம் பிட்டபாத்த எதுமாட்ட எதிரிபச்சரண்ணா எம தீர பிரஷ்னாங்க ஹதர மேவன விட்ட கிரியாத்மக திஸ்ரிக்கா பிராதேசிய சம்பந்திக்கான கமிட்டி சொந்தா எய்தி கனுலபன தீரன் அனைக்கு திரசிமேதி கனுலபன தீரணமென் நித்தியானுகூலவே வகைக்கீம பிலிபந்த அபகதிர்தாவியாக பவத்தீனாம் பிராதேசிய லேக்காம் மோ திஸ்ரிக் லேக்காம் விசின் அபியாந்தர சுதேச கடித்து பலாத்பாலன மத்தியான் சே லேக்காம் கேன் உபதேஸ் கல்வேலாய்த்து லபாகனிமடு சக்கரலேகன அங்க ஹதி சந்தகன் கரேத்த இயத்தானு எம தீர்ணவட ரஜி நிலதாரின் அனுகத வி விய யுதுய பஸ்வனி பிரச்சனைட்டு பிலித்துற மேவன விட்ட கிரியாத்மக்கான திஸ்ரிக்கா பிராதேசிய சம்பந்திக்கரண கமிட்டி சொந்தா எய்தி கனுலபன தீரன் அனைக்கு திரசீமேதி கனுலபன தீரணமேன் நித்தியானுகூலவே வகைக்கீம பிலிபந்த அப்பஹசில்தாவியாக பவத்தீனாம் பிராதேசிய லேக்காம் மோ திஸ்ரிக் லேக்காம் விசின் அபியாந்தர சுதேச கடித்து லேக்காம் கேன் கல்வேலாத்து உபதேச லபாகனிமட் சக்கரலேகன பிட்டுவாங்க ஹதி சந்தகன் கரேத்த ඉහත අනුව එම තීරණ රජයේ නිලධාරීන්ට අනුගත විය යුතුය. මේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණා සම්බන්ධයෙන් චක්‍රලේඛනයට අනුව ඒ කරුණු ටික තමයි මට පැහැදිලි කරන්න පුළුවන්.
சபாநாயகர் அவர்களே, எனது முதலாவது கேள்விக்கு உரிய பதில் எனக்கு தெளிவாக இல்லை. ஏனென்று சொன்னால், அந்த முதலாவது என்னுடைய கேள்வியில் இந்த சிற்றறிக்காக்கிய அமைவாக அந்த தலைவர்கள் உபதலைவர்கள் தெரிவு செய்யப்பட்டிருக்கின்றார்களா?
உத்தரநகரில் பிரதேச தாம சம்பந்தம் அவசியம் கல்லன அவசியம் தீர்ப்பினை கருகின்றன.
ஆனால் அப்படின் சுற்றறிக்கைக்கு அமைவாக அங்க செயல்படுகின்றார்கள் என்று சொன்னால் அது ஒரு தவறானது அல்லது சட்ட விரோதமானது என்பதைத்தான் நான் இந்த சந்தர்ப்பத்தில் இங்கு நான் குறிப்பிட
விரும்புகின்றேன். சக்கரலேகன் சந்தகம் வேணுமா எவனி அவஸ்தாவுக்கு டிஸ்ட்ரிக் லேகாம்பரையாட்ட பிராந்தேசிய லேகாம்பரையாட்ட யோஜனா சம்மதிக்கின் பெமினி மகாஜன நியோஜித்தான்கின் சபாவ பாத்வாகினியாமட்ட ஹெக
இல்ல, அது பிரச்சனை அல்ல. தலைவர்களும் உபதலைவர்களும் அல்ல, தலைவர்களும் பிரதி தலைவர்களும் நியமிக்கப்பட்டிருக்கின்றார்களா என்பதுதான் எனது முதலாவது கேள்வி.
யாப்பனைய கிளிநொச்சிய மடக்கலப்பு திரிகுணாமலைய ஒப்ப கீழத்தினதிசிக்கல்ல பத்தியும் சிதுக்கல்ல நேதாவும்.
சோ அப்படியாயின் அவர்கள் தலைமை தாங்கி நடத்தப்படுகின்ற அந்த கூட்டங்களினுடைய முடிவுகள் சட்ட ரீதியானதா என்ற என்னுடைய
நித்தியானுகூலாய் எவனி அவஸ்தாவுக்கு கிரியாக்களித்து ஆக்காரே சக்கரலேகனி சந்தகம் கல்லது பினவா
சபாவனால்
சபாவரசுவிட்டு எத்தனை சிட்டின மகாஜன நியோஜித்திக்கு நம்ம யோஜனா ஸ்திரத்வேன் சபாவ இதிரிட்டு
ஆனா அங்க அப்படி நடைபெறவில்லை. ஏற்கனவே தாங்கள் நியமிக்கப்பட்டதாக தலைவர்களாகவும் இணை தலைமைகளாகவும் அல்ல பிரதி தலைவர்களாகவும் தான் அங்கு செயல்படுகின்றார்களே ஒழிய அங்கு வந்தவர்களில் அவர்கள் ஒருதரை தெரிவு செய்யப்பட்டு அப்படியான நடைமுறை எனக்கு தெரிந்த அளவில் அங்கு இல்லை.
டிசம்பர் விசி தூங்குந்தம் பாசு நவராஜா பத்து நாட்டு பாசு ஆண்டு குரும்பஸ்தாவே தகனமினி சான்சோதன அனுகூல சகா பரண ஆண்டு குரும்பஸ்தாவட அணுவ சகா ஆயத்தன சங்கிரஹட்ட அணுவ நவ சக்கரலேகனை நிகுச்சல்லதி பெண்ணி ஏ சக்கரலேகனை அணுவ சபாவி விருத்தாவியாக தன்னகிற நத்னாம் சதா விருத்தத்தியாக இதிரிபத்தில நத்னாம் மைத்தனோ ஏ உத்தரநகிரி பிரதேசவில் சீலு காரண நித்தியானுகூலாய்
முன்மாதிரிதான் அங்கு கடைபிடிக்கப்படுகின்றது. அதனுடைய நீங்கள் அதை உடனடியாக கவனத்தில் கொண்டு வரப்பட வேண்டும். நல்லன்பயிர் என்ற அர்த்தத்துக்கெல்லாம் அது எடுக்கப்பட வேண்டும்.
இலங்க திசாபதி சம்மேல நிதி கதாக்கள்லாம் அவசன் தீர்ந்து தண்ணும் தண்ணி.
ஓகே, தேங்க்யூ வெரி மச்.
கேள்வி ஒன்று, 8/3/19 ஆண்டு 8ஆம் தேதி 3ஆம் மாதம் ரம்பரலிய தொடர்பான என்னுடைய கேள்விக்கு அந்த சம்பந்தப்பட்ட அமைச்சர் அதை நீண்ட காலமாக இழுத்தடித்து வந்து 5/4/19 தான் பதிலை சொல்ல முற்பட்டார். அதில் ஒரு கேள்விக்கு தான் பதிலை சொல்ல முற்பட்டாரே ஒழிய என்னுடைய ரெண்டு கேள்விகளுக்கும் உரிய பதில் தரப்படவில்லை. நான் சொல்லுகின்ற பொழுது சொன்னேன் எனக்கு அந்த கேள்விகளை பற்றி தெரியாது. நான் 10 பக்கத்தில் அந்த கேள்விகளை கொடுக்கவில்லை, அரைப்பக்கத்தில் தான் அந்த கேள்விகளை கொடுத்திருந்தேன். அந்த கேள்வியையும் எனக்கு நாளைக்கு அல்லது அடுத்த தடவையாவது எனக்கு அந்த பதில்களை
எதிர்பார்க்கின்றேன். நன்றி.
ගරු කතානායකතුමනි, පෙස් සම්කාරක සභාවේ සභාපතිතුමා ඉන්න නිසා පෙස් සම්කාරක සභාව ගරු කතානායකතුමනි පුරවැසියන්ට විශාල සේවාවක් සිදු වන කාර්ය සභාවක්. නමුත් ගරු කතානායකතුමනි මේ වෙලාව වෙනකොට පෙස්සම් විශාල ප්‍රමාණයක් ගොඩ ගැහිලා තිබෙනවා. සභාපතිතුමා උත්සාහ දරනවා ඒවා විභාග කරන්න. නමුත් මම එක උදාහරණයක් කියන්නම් ආරක්ෂක අමාත්‍යාංශයට පමණක් පෙසම් 35ක් තියෙනවා ගරු කතානායකතුමනි මේ වෙනකොට විභාග කළ යුතු සභාපතිතුමා දන්නවා ඇති. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ගරු සභාවේ මන්ත්‍රීවරු කවුරුත් පෙසම් ඉදිරිපත් කරනවා ඉදිරිපත් කළාට ප්‍රයෝජනයක් නැහැ සෑහෙන කාලයක් මේවට ගත වෙන නිසා මොකක් හරි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න මේ පෙසම් ටික කඩිනමින් විභාග කරලා ඒ අයට සාධාරණයක් ඉෂ්ට කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා ඔබතුමාගෙන් ඉතා උනෑකමින් ඉල්ලා සිටිනවා ගරු සභාපතිතුමාත් ඉන්න නිසා තමයි මේ කාරණාව මම මතු කළේ.
පෙස්සම් කාර්යසභාව විශාල වැඩ කොටසක් කරනවා නමුත් එවිතුමාට යම් යම් අඩුපාඩුකම් තියෙනවා ගරු සභාපතිතුමා ඔබතුමා මේ ගැන මම
ඔව් ගරු කතානායකතුමනි මම හිතන්නේ වැදගත් ප්‍රශ්නයක් එතුමා ඉදිරිපත් කරන්නේ මේ ප්‍රශ්න මේ පෙස්සම් වැඩි වෙන්න හේතුවත් අපි මේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ තියෙන බලතල වලට අනුව එකගත්තෙන් ගරු කතානායකතුමනි මේවට විසඳුම් දෙන්න අපි ක්‍රියාමාර්ගයක් මේ වෙනකොට යොදලා තියෙනවා පෙත් සංකාර සභාවේ. ඉතින් අපි නිර්දේශ දුන්නා මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකේ බලතල එක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතු අනක් වෙන්නේ නැහැ පෙත් සංකාර සභාවේ. ඉතින් මේ නිර්දේශ දුන්නට සමාජලාට ඒකේ පළක් සිදු වෙන්නේ නැහැ. ඉතින් අපි බොහෝ වෙලාවට බලන්නේ දැන් 98ක් වගේ ප්‍රමාණයක් එකගත්තෙන් නිලධාරීන්ව අපි කැමැති කරගෙන ඒ සඳහා අපි පිළියම් යොදනවා. ඒ හින්දා තමයි ගරු කතානායකතුමනි මේ පිළියම් ලැබෙනකොට වැඩි වැඩියෙන් පෙත් සං උසාවියේ සහ අනිකුත් ආයතනවල විසඳ ගන්න බැරි ඒව අවුරුදු 10 15 ඒවා අපිට ඉදිරිපත් වෙනවා. ඉතින් එහිදී අපිත් ඉදිරිපත් කරා පෙත් සංකාර සභාවේ ලේකම්තුමාට එතුමා ඉදිරිපත් කරපු කාරණේ තමයි මේ ඒ සඳහා කාර්ය මණ්ඩලය මදිකම තමයි ගරු කතානායකතුමනි පවතින්නේ. ඉතින් කාර්ය මණ්ඩලය අපිට තුන් ගුණයක වගේ ප්‍රමාණයක් වැඩි කරන්න ඕනේ පෙත් සංකාර සභාවේ මම හිතන්නේ අනිත් කාර්ක සභාවටත් වඩා විශාල කාර්යභාරයක් නඩුවකට රුපියල් ලක්ෂ 30ක් 40ක් අවුරුදු 15ක් 20ක් වියදම් කරන ඒ කාරණා අපි විනාඩි 10න් 15න් විසඳුම් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒකට ඉල්ලුම වැඩි වෙනවා. ඉතින් ඉල්ලුම වැඩි වෙනකොට ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය වැඩි වෙන්නේ නැහැ. ඉතින් අපි ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා එතුමා ඉදිරිපත් කරපු එක හොඳයි. අපිට කාර්ය මණ්ඩලයෙන් අපිට ඒ සඳහා ඒවා निराකරණය කරලා දෙනවා නම් මට හැමදාම උනත් ඉඳලා මේ පෙත්සම් සඳහා විසඳුම් ලබා දෙන්න හැකියාව තියෙනවා. හැබැයි කාර්ය මණ්ඩලයට ඉතාමත් අමාරු සමහරලාට කාර්ය මණ්ඩලයට ගෙදර යන්න අවස්ථාවක් මම හිතන්නේ ප්‍රවාහන පාසුකම් පවා ලැබෙන්නේ නැහැ. පහෙන් පස්සේ එතුමාලා ඉඳගත්තුත් පෙත් සංකාර සභාවේ දිගටම හිටියොත් සමහරලාට ඒ අඩුපාඩුවත් එතුමාලාට අත්විඳින්න සිදු වෙනවා. ඉතින් එහෙදි ඔබතුමාගේ අවධානය යොමු කරනවා පෙත් සංකාර සභාවේ කාර්ය මණ්ඩලයේ විශාල කාර්යභාරයක් කරන හින්දා මේක මෙතුමා කී ආකාරයට විශාල සේවයක් වෙන හින්දා ඒකට යම් මුදලක් සහ මම හිතන්නේ යම් උනන්දුවක් යෙදෙවොත් ගරු කතානායකතුමනි පාඩු වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ මම හිතන්නේ කාර්ක සභාවක වශයෙන් විශාල සේවාවක් කරන්න පුළුවන් කාර්ක සභාවක් බවට පිළිගන්නවා එතුමා ඉදිරිපත් කිරීම සම්බන්ධව එතුමාට සූතිවන්ත වෙනවා ඒ කාරණය.
හොඳයි යෝජනාව අපි බන්නේ වගේම පාර්ලිමේන්තු මහලේකම්තුමන් මෙතන ඉන්නවා මම අවශ්‍ය පිළිවර ගැනීමට අපි සමග සාකච්ඡා කරලා අපි හැකි සහයක් අපි ලබා දෙන්නම් ගරු
එතුමා.
වරප්‍රසාද් පිළිමන්ද ප්‍රශ්නේ ගරු සුමන්ජලන් මැතිතුමා.
Thank you honorable speaker for permitting me to raise this question of privilege today. All of us are aware of the tragic events of Easter Sunday, 21st of April 2019, when several suicide bombers caused havoc in our country. We are also aware that intelligence information on the impending attacks were available but not acted upon, and thus no effort was taken to prevent the said attacks. There have also been allegations that some politicians knew this but did not warn others. In this context, there was a publication in the front page of the Daily Mirror of 1st of May 2019 under political gossip, which stated that I had planned to attend the Easter service at Zion Church, Batticloe, but had refrained from doing so since the leader of the opposition, President Mahinda Rajapaksa, had warned me not to attend that service as he had intelligence information that this church was likely to come under a bomb attack. This is an absolute lie, very dangerous in the circumstances, and was citing a conversation I had with the leader of the opposition in the parliament canteen. On seeing this, I publicly stated that this was untrue and that I had attended an Easter service in Colombo as usual, and that I did not have any plans to go to Batticloe for Easter, and also that the opposition leader had not given me any such warning prior to the bomb attacks. The next day, that is 2nd May 2019, the Daily Mirror published yet another political gossip called clarification, which stated that the leader of the opposition had in fact warned me on Monday 22nd April 2019 about a mob attack and that the previous day's gossip was about this subsequent backlash, as they called it, and it regretted the translation error. This is also false, since the opposition leader did not tell me anything about a mob attack or any backlash at any time. I am tabling copies of the said two publications for the record. The aforesaid two publications have cast serious aspersions on my conduct as a member of parliament, misquoting conversations in the parliament canteen, and thus have violated my privilege as a member of parliament. This is in addition to being very dangerous in the current circumstances, leading people to believe that I had prior knowledge of the bomb attacks and also imaginary mob violence, backlash, etc. I urge the Honourable Speaker to please take stern action against this newspaper's rash and unethical conduct, which has resulted in the breach of my privilege among many other dangerous consequences. So I also wish to state that the Fourth Estate, the media, has a very positive role to play in circumstances like this. This is not just my privilege as a member of parliament. There are serious aspersions cast on various members of parliament. Rumors that members of parliament knew of these attacks and so on. So this is a breach of privilege, I think, of the whole house. And media ought to be circumspect about what they publish. This can lead to very serious consequences. Today, people don't believe in mainstream media, and that's why they are getting their news from social media. In a context such as this, more than my complaint is not just that false information is being published. My complaint is also that the media has not taken on the responsibility that is theirs, particularly in situations like this. Thank you.
Thank you. Honorable
Subandhiran, because this daily media, this gossip column, is in yellow. It publishes absolute rubbish, defaming members of parliament, defaming corporation chairman. And when you reply them, the answer they give is worse. Just like Mrs. Subandhiran. So I think you should call them.
Yeah.
They are defaming everybody, insulting the yellow pages. Absolute gossip. And it's not supported by any factual evidence. So I think you should call them up.
I will see what can be done. I will also ask the Secretary General to convey the contents of today's proceeding, because the seriousness must be made to them.